बुद्धस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स
පූජනීය සංඝයා වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි ධර්ම සාකච්ඡා මණ්ඩපය මේ අවස්ථාවේදී ආරම්භ වෙන්නේ ප්‍රශ්න රාශියක් තියෙනවා මේ සියල්ලටම පිළිතුරු සපයන්න කාලය සමහරට මදි වෙන්නත් පුළුවන් කොහොම නමුත් සමාන ගති තියෙන ප්‍රශ්න කිහිපයක් මම ස්වාමීන් වහන්සේට එක්වර සිහිපත් කරනවා එතකොට ස්වාමීන් වහන්සේ පොදුවේ ඒ සියල්ලන්ටම පිළිතුරු ලබා දෙවි ස්වාමීන් වහන්සේ එක ප්‍රශ්නයක් අහනවා සතර මහා භූත තතුපරිදි දැනගන්න පුද්ගලයාට කාම රාග පටිගත ඇතිවන්නේ කොහොමද කියලා ඊළඟට ඒ වගේම ප්‍රශ්නයක් අහනවා දකින්න ලැබෙන සිතිවිලි වල සත්වයේ පුද්ගලයක් නැහැ කියලා දකින්න එක කොච්චර දුරට හරිද කියලා. මම දැන් මේ ප්‍රශ්නේ ටිකක් හැදෙන්නට ඕන. ස්වාමීන් වහන්සේ පිළිබඳව පිළිතුරු දෙවි. ස්වාමීන් වහන්සේ මේ දකින්න ලැබෙන සිතිවිලි වල සත්වයේ පුද්ගලයක් නැහැ කියලා දැකීම කොතෙක් දුරට හරිද කියලා අහන්නේ. ඊට පස්සේ එම සිතිවිලි වල ඇත්තේ පටවියාපෝ තේජෝ වායෝ ආදිය කියලා වැටහෙනවා නම් ඒක හරිද කියලා අහනවා. මේ ප්‍රශ්නට මම හිතන්නේ පැහැදිලි උත්තරයක් දෙන්න හොඳයි කියලා.
ඇත්තටම දකින සිතුවිලි වල සත්‍ය පුද්ගලි කිනෝ ඒ තුල පටවියාපෝ තේජෝ තියෙනවා කියන කාරණාව නෙවෙයි අපි දැක්ක යුත්තේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් උපන්න මනසේ උපදින නිමිත්ත හේතු වෙනවා හැම වෙලාවෙම සතර මහා ධාතු රූපයත් ඒ රූපය අනුවගේ චිත්තචෛතසික ධර්මයක් උපද්දවන්නට ඒක අනාත්මයි සිතිවිලි වල නෙවෙයි අනාත්මය බලන්නේ සතර මහා ධාතු අනාත්මයි අනාත්ම සතර මහා ධාතු සත්‍ය පුද්ගලිකින් දෘෂ්ටියක් උපදිනවා එතකොට සතර මහා ධාතු අනාත්ම සතර මහා ධාතුයේ ඇත්ත ඇත්තේ නොදකින කම නිසා සත්ව පුද්ගලිකින් දෘෂ්ටියක් උපදිනවා කියන අවිද්‍යා ප්‍රත්‍ය කියලා දැක්ක යුතුයි ඒකයි අවශ්‍ය වෙන්නේ පෙනෙන ඇහෙන තැනක පෙනෙන්න ඇහෙන උපකාර වන රූපය සතර මහා ධාතුයි කියලා දැක්ක යුතුයි ඒ වගේම පෙනෙන ඇහෙන අරමුණු ඇති කරන ඇහැ කන කියන ටිකත් සතර මහා ධාතුව ඇසුරු කරගෙනයි තියෙන්නේ කියලා අවබෝධ විය යුතුයි එහෙම දැක්කම හරි
ඊළඟට ප්‍රශ්න දෙකක් තියෙනවා මේකත් අහන්නේ සම්බන්ධයෙන්ම මේ සතර මහා ධාතු අනිත්‍ය ලෙස දකින්නේ කොහොමද කියන එක ඊළඟට මේ ආනාපාන සති විදර්ශනා කමඨහනක් විදිහට වඩන්නේ කොහොමද කියලා අහනවා ඒකටම සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා සමාධියෙන් විදර්ශනාවට බද්ධ වෙනකොට අන්ත දෙකට නොවැටී විදර්ශනා කරන්නේ කොහොමද කියලා මේකේ ඒ කාරණාවත් පැහැදිලි කරන්න පුළුවන් සතර මහා ධාතු අනිත්‍ය වශයෙන් දකින්න කොහොමද කියන එකත් ආනාපාන සතිය විදර්ශනා කමඨහනක් වඩන්නේ කොහොමද ලෙස වඩන්නේ කොහොමද කියලා අහනවා
සතර මහා ධාතු අනිත්‍ය හැටියට බලන හැටි බුදුරජාණන් වහන්සේ සංයුක්ත නිකායේ අනිච්ච සංඥා කියන සූත්‍රය වගේ සූත්‍ර බලුවහම ඔබලට හොඳට තේරුම් ගන්න පුළුවන් මහණෙනි වඩන ලද අනිත්‍ය සංඥාව සබ්බං කාමරාගං පරියාදීයති සබ්බං රූපරාගං පරියාදීයති සබ්බං භවරාගං පරියාදීයති සබ්බං අස්මිමානං පරියාදීයති සම්මුහಂತಿ මහණෙනි වඩන ලද අනිත්‍ය සංඥාව සියලු කාම රාගයේ ගෙවා දමනවා සියලු රූප රාගයේ ගෙවා දමනවා සියලු භව රාගයේ ගෙවා දමනවා අස්මිමානිය ගෙවා දමනවා සහ මුලින්ම උදුල්ලා දානවා මහණෙනි කෙසේ වඩන ලද අනිත්‍ය සංඥාවද ඉති රූපං ඉති රූපස සම්දේ ඉති රූපස අත්තංගමෝ ඉති වේදනා ඉති වේදනාය සම්දේ ඉති වේදනාය අත්තංගමෝ ඉති සංඥාය ඉති සංඥාය සම්දේ අත්තංගමෝ ඉති සංකාරා ඉති සංකාරංගමෝ ඉති අත්තංගමෝ කියලා පෙන්නනවා. මේ සාසනේ ඇති දෙයක නැති බවක් පෙන්වන්නේ නැහැ. ඇති වෙන බව සහ නැති වෙන බවයි පෙන්වන්නේ. යම් වතුරකට ඡායාවක් හටගත්තොත් හටගත්තු ඡායාවේ රූප කලාප කඩලා කඩලා බලන්න බෑ. විසුරුවලා බලන්න බෑ. ළඟ තියෙන ගහ නිසා ඡායාව ඇති වෙනවා, ගහ නැති වෙනකොට ඡායාව නැති වෙනවා. ඡායාව අනිත්‍ය බලනවා. හැබැයි හේතුව දිහා බලලා හේතුව නිසා හටගත්තු දේ හේතුව නැති වෙනකොට නැති වෙනවා. ඒ නිසා අනිත්‍යයි. ඒ වගේ මේ ප්‍රත්‍ය නිසා මේ රූපය හට ගන්නවා නම් මේ ප්‍රත්‍ය නැති වුණු රූපය නැති වෙනවා කියන අවබෝධයයි ඉන්නේ. ඒ විදිහටයි මේ සාසනය අනිත්‍ය සංඥාව වැඩි යුත්තේ කියලා බලන්න. එතකොට යමක් ඇති වෙන හා නැති වෙන හැටි බලන්න. නමුත් ඕගොල්ලෝ පින්වතුන් මේ රූපේ කියලා දෙයක් තියෙනවා නම් මේ තියෙන දෙයක නැති බවක් බැලුවා කියලා ඇති බව නැති වෙන්නේ නැහැ. මේක තියෙනවා, මේක කැඩිල්ල තිදිල නැති වෙලා යන්න පුළුවන් කියලා මේසේ නැති බව බැලුවා. ඒ නිසා එහෙම නෙමෙයි, මේසේ කියන එක ඇති වෙන්නේ කොහොමද, මේසේ කියන එක නැති වෙන්නේ කොහොමද කියලා බලන විදිහටයි යන්නේ. අර වතුරට වැටුණු ඡායාවක් අපි අනිත්‍ය බලන්න ගියෝ. කවදාවත්ම ඡායාව රූපකලාප වෙනස් වෙනකොට දිරනවා, මහලු වෙනවා, විදිලා යනවා, කලාප නැති වෙනවා කියලා බලන්න අපිට බැහැ. මොකද ඡායාව වතුරට අයිතිත් නැහැ, ඡායාව ගහට අයිතිත් නැහැ, ඡායාව හිරු එළියට අයිතිත් නැහැ. හිරු එළිය නිසා, ගහ නිසා පතිත වෙලා තියෙන වස්තුව පොළව හෝ වතුර නිසා ඡායාව කියන එක හේතු ප්‍රත්‍යය. හට ගන්න ඵලය හේතු එකකටවත් අයිති නැහැ. වතුරට අයිතිත් නැහැ, ගහට අයිතිත් නැහැ, හිරු එළියට අයිතිත් නැහැ. මේ අනිත්‍යයෙන් හේතු නිසා හට ගන්න ඵලය තනි කරනවා. අපි හැම වෙලාවෙම ඵලයේ අනිත්‍ය වෙන හේතුවට බඳින හිඳයි. එතකොට හිරුවෙලිය නිසා, ගහ නිසා, වතුර නිසා ඡායාව වැටුණා. ගහ හෝ නැති වුණොත්, වතුර හෝ නැති වුණොත්, හිරුවෙලිය හෝ නැති වුණොත් ඡායාව නැති වෙනවා කියලා ප්‍රත්‍ය නිසා හටගත්ත දේ ප්‍රත්‍ය නැති වෙනු නැති වෙනවා. ඒ වගේ මේ සතර මහා ධාතු රූපේ අවිද්‍යාව නිසා, කර්මය නිසා, තණ්හාව නිසා, ආහාර නිසා මෙහෙම රූපයක් උපන්නේ. මේ උපන්න රූපය ආහාරය නැති වෙනකොට මේ රූපේ නැති වෙනවා. අවිද්‍යාව, කර්ම, තණ්හාව නැති වුණොත් මේ වගේ රූපයක් නැවත හදන එක නැති වෙනවා. එතකොට මේ රූපයත් මතු මේ වගේ සතර මහා ධාතු හදන එකත් නැති වෙනවා කියලා නෝනේ. ඒ විදිහට යන්න දෙන්නේ. ඊගවට ආනාපාන සතිය වඩමින් විදර්ශනා කරනවා කියලා එකක් නැහැ. විදර්ශනා කරනවා කියන්නේ ආනාපාන සතිය කියන්නේ හැම වෙලාවෙම චිත්ත ඒකාග්‍රතාවයේ පිණිස පවතින සමත කමඨාන. යම් කිසි කෙනෙක් ආනාපාන සතිය වඩමින් ස්කන්ධයන්ගේ උදේ බලනවා නම් වොස්සග්ග පරිණාම කොට නිවනට නැඹුරුවා කොට මෙනෙහි කරනවා නම් උපදීන උපදීන ආරමුණු විදර්ශනා කරමින් ආනාපාන සතිය වඩනවා නම් ආනාපාන සතිය වඩමින් විදර්ශනා කරනවා. මෙන්න මේ විදර්ශනාවට උපකාරී වූ ආනාපාන සතිය විදර්ශනාවන සතිය වෙනවා. මිසක ආනාපාන සතිය කමඨහන තුල විදර්ශනාව කියලා ගන්න.
ඊළඟට මේ ඔය ඊටම සම්බන්ධ ප්‍රශ්නය, මේ ප්‍රශ්නේ දිහා බැලුවම පේනවා මේ මොනවා හරි මේකට උත්තරයක් ගන්න සෑහෙන මහන්සි වෙච්ච බවක් තියෙනවා. සතර සතිපට්ඨානයේ සඳහන් වෙනවා ඉති අජ්ජත්තං වාකායේ කායන පස්සේ විහෙරති, බහිද්ධා වාකායේ කායන පස්සේ විහෙරති. ප්‍රයාදී වශයෙන් සතර සතිපට්ඨානයේ තුලම නිරන්තරයෙන් ඔබ දකින්න ලැබෙනවා ආධ්‍යාත්මික කයේ කයනෝ බලනවා, බාහිර කයේ කයනෝ බලනවා කියන එක. එතකොට මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේ අසන්නාට දැන් කැලේදී කියලා භාවනා කරන ස්වාමීන් වහන්සේට තනියෙන් භාවනා කරනකොට කො බාහිර රූපයක්, කාගේ රූපයක් ගැන හිතනද බහිද්ධාව කායේ කායන පස්සේ වඩන්නේ? එතකොට ඊළඟට මේ බාහිර වේදනාව කාගේ වේදනාව ගැන හිතනද? කොහොමද කණියෙන් ඉන්නේ කැලේ? ඉතින් මෙන්න මේක තමයි ප්‍රශ්නේ. ඒකට ඔහු උත්තරයක් යෝජනා කරනවා මේකදී. මේ තමන්ගේ කයේ කයයන්ව බලනවා කියලා කියන්නේ මේ කය මගේ කියලා හිතනකොට ඔන්න අධ්‍යාත්තං වාකායේ කායන පස්සේ විහෙරති. නිකම් මේක කය කියලා හිතනකොට පහිද්දාවක්. ඊළඟ වේදනාව ගත්තොත් මේ නම් මේ සඳහන් කරන්නේ මේකේ තියෙන යෝජනාව තමන්ගේ වේදනාව කියලා හිතුවොත් අජත්තං වා වේදනා නිකම්ම වේදනාව කියලා හිතුවොත් බහිද්ධාව මේක හරිද කියලා යෝජනාවක් හැටියට ඉදිරිපත් කරලා තියෙන මම ගන්න ස්වාමීන් වහන්සේ ඔබ කරුණාවෙන් පහදා දෙවි.
එතකොට සතිපට්ඨාන තියෙන්නේ ආධ්‍යාත්මික වාහිර කළොත් තමන්ගේ කෙලෙස් ගිවා ගන්නමයි. ඒකට අපි මෙහෙම විය යුතුයි කියලා යෝජනා අවශ්‍ය නැහැ. විශේෂයෙන් මම මගේ විදිහට බලනවා කියලා ප්‍රපංචයන්ගෙන් ආනාපාන සතිය වෙනස් කරන්න බෑ. මම මගේ කියන්නේ ප්‍රපංචයක්, මම කියන්නේ ප්‍රපංචයක්. ප්‍රපංචයක් මත අජත්ත බහිද්දා වෙනස් වීම නෙමෙයි මෙතනදී අවශ්‍ය. සතිපට්ඨාන තබන්න කෙලෙසේකට සතිපට්ඨාන තබනකොට කෙලෙසේ දුර වෙනවා. ඇත්තටම අධ්‍යාත්මික කය ගැන බලනවා කියලා කියන්නේ යම් සවිඥානික කයක තමායයි දන්නා වූ දක්නා වූ කම තියෙන කයට අජත්ත කය කියලා කියනවා. ඒක තමන් කියන ධර්මතාවයේ මුල් කාරණාව කරගෙන ඒසු හමස්මි මේ මම වෙමි එමේසු අත්තාති මේ මගේ ආත්මය කියන කෙලෙසිය අයින් කරන්න අධ්‍යාත්මිකයි බැදී යුතුයි. බහිද්ධාවා කියලා කියන්නේ ඒතම් මම මගේ අම්මා තාත්තා දුව පුතා කියලා බාහිර සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියන හැඟීමක් තමන්ට තියෙනවා. තමන්ගව බාහිර සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියන තමන්ගව තියෙන හැඟීම දුරු කර ගැනීම සඳහා පර සත්තානම් වා පර පුද්ගලානම් වා අනිත් සත්‍ය පුද්ගලයන්ගේ ශරීරය ගැන බලන්නේ අම්මා මම අම්මා කියලා කිව්වට එතනද කන පුන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියද ධම්මස් නහර ඇට ඇට මිදුළු යුක්ත රූපයක් නේද තියෙන්නේ. උන්ට කය ගැන සියපිනම එහෙනම් කන පුන ආහාරයෙන් හැදුණු මේ රූපය දකිනකොට මේ අම්මා කියන කෙලෙස් ටික මංගාවෙත් කියලා නේද කියලා තමන්ගේ ප්‍රපංච ටික හඳුනා ගන්න සතිපට්ඨාන හිත දබනවා. තමන්ගේ ගැන බලනවා කනගුණ ආහාරයෙන් හැදුණු කෙස්නුම් නේද ධම්මස් නහර තියෙන මේ රූපය දකිනකොට මම කියන අදහස ඇති වෙනව නේද. මේ රූපය බලාගෙන මම කියන ප්‍රපංචයත් බාහිර රූපය බලාගෙන මගේ අම්මා තාත්තා දුව පුතා කියලා බර සත්‍යය බරපුතුල කියන තියෙන ප්‍රපංචය දුරු කර ගැනීම සඳහායි එහෙම ආධ්‍යාත්මික බාහිර කයගෙන දලිය යුත්තේ. වේදනාවත් එහෙමයි. මේ වේදනාව මගේ කකුලේ වේදනාව නේද මගේ උඩුකය කෙක්කම වේදනාව නේද කියලා එනකොට මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත වේදනාව වේදනාව ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත එක මගේ උඩුකය කෙක්කමයි කියලා මේ ප්‍රපංචය කොට නගාගෙන කියන ප්‍රපංච ටික ඇති වෙලා තියෙන්නේ කියන එක හඳුනා ගන්න මේ වේදනාව ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්තේ කියලා ආධ්‍යාත්මික වේදනාව ගැන බලමු. අපිට තව සත්‍ය පුද්ගලයේ දුක් විඳින සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා බාහිර දුක් වේදනාව කියන තර සත්‍ය පුද්ගල සංඥාව තියෙන පුළුවන්. ඒකට කැලේ පුද්ගලයෝ ඉන්නව නැහැ. නමුත් සත්‍ය පුද්ගලයෝ කැලේ ද නගරේ නෙමෙයි ඉන්නේ. සත්‍ය පුද්ගලයෝ කියන එක කැලේ නගරේ හැමතැනම සත්‍ය පුද්ගල දෘෂ්ටියක් අපිට ඇසුරු වෙනවා. මේකයි වග බලා ගන්නවා. කෙනෙක් මිනිස්යන්ගේ ඇඟේ හැපිලා නොවෙන කුලකවත් නොවෙන කැලේක හිටියත් තණ්හාව තියෙනවා නම් එයා දෙවෙනෙක් එක්කයි ඉන්නේ. දාහ කැදිරෙන තැනකට එයා හිටියොත් තණ්හාව එන්නේ කෙලෙස් නැතුව. ඒ නිසා කයින් කැලේකට ගියා සෙනගෙමැද හිටියා කියලා මේ ශාසනයේ හුදකලා බවෝ පිරිස් බව ඉන්න මත බෙදන්නේ භෞතික මත නෙවෙයි. එතකොට තව දුක් විඳින සත්‍යෝ ඉන්නවා කියලා අහවල නම් හොඳට සැප විඳිනවා නේද කියලා හිතනකොට ඒ නිසා ඇති වෙන ප්‍රපංච දුරු කරගන්න නෑ. එතනද සැප වේදනාවට හේතු ස්පර්ශ නිසා එතන සැප වේදනාවක් ඇති වෙනවනේ. ඒ හේතු නැතිවෙනවනේ කියලා බාහිර සැප වේදනාව ගැන බලලා එතනද සැප වේදනාව කියන විතර පුද්ගලයෙක් ඉන්නවා නෙවෙයි ධර්මතාවයක් තියෙන්නේ කියලා දැකලා පුද්ගලයේ සැප දුක් විඳිනවා කියන දෘෂ්ටිය මාසන දවාගත යුතුයි. ඒකටයි බහිද්ධාව වේදනාව චිත්තානුපස්සනාවටත් එහෙමයි. තමන්ගේ සිත මේ ගැනත් දැලිය යුතුයි. අනිත් අයගේ අර පුද්ගලයා හරි රාගයි නේද අර පුද්ගලයා හරි ද්වේෂයි නේද කියලා හිතනකොට නෑ. එතනද අයුනසෝ මනසිකාරය නිසා සුභ නිමිත්ත නිසා රාග සිතේ ඉපදිලා නේද? ආයෝනිසෝ මානසිකාවේ පටිච්ච නිමිත්ත නිසා ද්වේෂ සිතේ ඉපදිලා නේද? එතනද චිත්තජයතික ටිකු රූපේ ඉත්‍රේ ක්‍රියාකාරීත්වය දක්නම් මෙතන පුද්ගලෙක් දක්න්නේ නැහැ. චිත්තානුපස්සනාව බාහිර. තමන් තුළත් එහෙමයි. ඇත්තටම මොතන මම මතක් කරලා තියෙනවා සතිපට්ඨානයේදී අජ්ජත් බහිද්ධාවා කියන එක උඩ කොහොම ගන්න පුළුවන්. නමුත් ඕක ගුණාත්ම සරල විහිල්ම අඳුම මට්ටමට සතිපට්ඨානය තම කෙරවලකට එනකොට සතිපට්ඨානයේ කාය වේදනා චිත්ත ධම්ම කියන ටික සමතයත් අජ්ජත්තං වා කායේ කායං වස්ති නැත්නම් අජ්ජත්තං වා වේදනා වේදනා වස්ති බයිපා වේදනා නැහැ. සමුදය ධම්මානුපස්සීව කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීව කායස්මින් විහෙරති කියන තැන උදේකට ගැට ගහන්නේ නැහැ. ගැටයකට ගැට ගහන්න තුනම අධ්‍යාත්මික බාහිර ඒක එන්නේ නැහැ. ආධ්‍යාත්මික බාහිර බලනවා නම් බොහොම දුරස්ම මට්ටමකදී ඒක බලනකොට ඔය විදිහට බලන්න. නීවරණ ධර්මයන්ගේ තව කෙනෙකුට නීවරණ ආවල නීවරණ ධර්මංගේ යුක්තයි කියන අදහසක් නෙවෙයි. අහවලට කාමචන්දය ඇති වෙලා නෙවෙයි. එතනද අසුභ නිමිත්ත අයෝනිසෝ මනසිකාරය නිසා කාමචන්දය ඇති වෙලා සතර මහා ධාතු රූපය අසුරු කරගෙන පවතින ඒ චිත්තචෛතසික ටික ආවරණීය ධර්මයන්ගේ යුක්ත වෙලා තියෙන්නේ මේ හේතු ටික නිසයි කියලා ධර්මතාවයක් දකින්න. තමන් තුළත් එහෙම ධම්මානුපස්සනාවට ඒ විදිහට සතිපට්ඨානේ මෙනෙහිකට යුක්තිය කියන කාරණා මතක් කරනවා. මගේ බලනකොට මම බලනකොට කිව්වහම වචන ටික විතරයි එතන. එහෙම තැනකින් නෙවෙයි. තමන්ගේ මගේම අනිත් අයගේ රූපය අනිත් අයගේ වේදනාව අනිත් අයගේ සිත් ගැන අනිත් අයගේ සිතුවිලි ගැන අපිට ප්‍රපංච ඇති වෙන්න පුළුවන්. කෙලෙස් ඇති වෙන්න පුළුවන්. ඒ ටික දුරු කර ගැනීම සඳහායි අනිත් අයගේ රූපය අනිත් අයගේ වේදනාව අනිත් අයගේ සිත අනිත් අයගේ සිතුවිලි කියන තැනක ඇති වෙන කෙලෙස් ටික දුරු කරගන්න මේ ටික තියෙනවා.
ඊළඟට ප්‍රශ්නයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ කාරණේ පැහැදිලි ඉන්ද්‍රියට ආශ්‍රයක්ෂය කිරීමට තවදුරටත් ස්වාමීන් වහන්සේ දේශනා කර පරිදිම විමසා බැලීම හරිද කියලා මම දැන් කාරණාව පැහැදිලි නම් ඒ කාරණාව පැහැදිලි වෙන්නටම ඕන එක තරම් හිතන්න දෙයක් නැති වෙයි. මොකද ස්වාමීන් වහන්සේ කාරණාව හොඳට පැහැදිලි කරලා දුන්නා. ඊළඟට ප්‍රශ්නයක් තියෙනවා. දර්ශනය පැහැදිලි නමුත් බාහිර වැඩ නිසා ආශ්‍රව වැඩි. ඒ සඳහා යම් අපි යමක් කරන්නේ මොනවද කියලා උපදේශයක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.
ඇත්තටම දර්ශනය පැහැදිලි ඊට පස්සේ ඒ සඳහා තමන්ට උපායශීලී වෙන්නට ඕනේ. පුළුවන් තරම් ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න තමන්ට ජීවිතේ ජීවත් කරන්න අවශ්‍යම දේට ඉන්ද්‍රිය පරිහරණය කරන්න අවශ්‍ය දේට අදාළින්න. ඊට පස්සේ භෝජනයේ පමණ දැනගන්න නිදි දුරු කිරීමෙන් යුක්ත වෙන රෑ වෙනකම් කියන්නේ වේලසන නිදාගෙන පාන්දර වෙනකම් නිදාගෙන ඉන්නේ නැහැ. මුලතරම රෑ කාලෙදි ටිකක් නැගිටලා තමන් වැඩ කටයුතු කරලා ධර්මයටත් ටිකක් යෙදිලා තමයි නිදාගන්න. මුලතරම වැඩට යනවා නම් අමුළු පහට හරි ධර්මයේ විදිහේ නැගිටිනවා හතරට. ඒ වගේ උරතර නිදුරු කුලේ හිටගෙන ඉන්නෝනේ ඉන්ද්‍රිය සංවරය ඉන්නෝනේ භෝජනේ පමණ දැනගන්න ඕනේ. පුළුවන් තරම් කල්යාණ මිත්‍ර ඇසුරතට තමන්ව දාගන්න උත්සාහවත් වෙන්න ඕනේ. වැඩ කටයුතු කරන අතර තමන්ගේ පරිසරය ඔය වගේ ටික ටික හදාගන්නක උපායසයි. ඒ තුලින් මනසේ ඇති ආශ්‍රයන්ගේ වේගව සක්‍රියතාවය අඩු කරගන්න පුළුවන්. ඉඳ ලැබෙන හැම වෙලාවකම චිත්ත සමතයක් හොරු කරන්න විශේෂයෙන් සිල් ගන්නවා කියන වගේ දේවල් උපායයි ප්‍රයෝගයයි. ගෙදර ඉන්නකොට වැඩට යන්න ගියයි ළමයා පොඩ්ඩක් බලා ගන්න ගියයි කඩේට යන්න ගියයි යාළු මිත්‍රයෝ කතා කරලා පොයි දවසට ඔයගොල්ලෝ සිල් ගත්තාම අනේ ළමයා බලා ගන්න ඔය කඩේට යන්නකො කියන්නේ නැහැ. දාන්න ටිකක් ළඟට ගෙනත් යනවා. අන්න ඔය ඕව උපාය පුළුවන්තරම් උපායක් සකස් කර ගන්න. සිල් පොහොයට අට සිල් සමාදන් වෙන්න පුළුවන් හතර පොයටම සිල් ගන්න. එතකොට ඔබේ මේ ධර්මය හදාගන්න වඩාගන්න උපකාරයි. ඒ වගේ වටපිටාව තුළ තමයි දක්ෂයෙක් වෙන්න කියලා මතක් කරනවා.
ඊළඟ ප්‍රශ්නයත් ඒකටම සමීප ප්‍රශ්නයක්. අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සාමාන්‍ය දිවිපෙරටක් ගත කිරීමේදී පංචපාදානස්කන්ධය හමුව ඇති වෙන ප්‍රපංච ධර්මයන් ගෙවා ගැනීමට ප්‍රායෝගික ක්‍රියා කළ යුතු කර්මස්ථානයක් පහදා දෙන්න කියලයි ඉල්ලා සිටින්නේ.
ඇත්තටම මේ ධර්මය නුවණින් මෙනෙහි කරන්න වනවාසී වෙන්නම ඕනේ නැහැ, පැවිදි වෙන්නම ඕනේ නැහැ. බුදුරජාණන් වහන්සේ සැබැත්නුවර වැඩෙන්න කාලේ 7 කෝටියක් ජනකාය හිටියා. 5 කෝටි ආර්ය ශ්‍රාවකයෝ කියනවා. ඒ ඔක්කොම මහාන වෙලා හෝ අරණ්‍ය ගත වෙලා හිටපු අය නෙවෙයි. මේ ජීවිතවල හිටියා සෝවාන් සකදාගාමි අනාගාමි වෙච්ච ඇත්තෝ. ඇතරම මේ ජීවිතයේ දගෙන කරන්න බැරි නෑ. ගිහි ජීවිතය තුළ වැඩ කටයුතු කරමින් කරන්න බැරි නෑ. පුළුවන් අපහසුකම තමයි තියෙන්නේ ටිකක්. සම්බාධ සහිතකම, බාධා සහිත වැඩිකම විතරයි තියෙන්නේ, බැරි නෑ. ඔයගලන්ට පුළුවන් ඇත්තටම වියන පිහන ගමන් අම්මා තාත්තා දුව පුතා මතක් වෙනකොට වෙනද වගේ අම්මා තාත්තා දුව පුතා කියලා හිතන්නේ නැතුව මේකට නේද මේ අවිද්‍යාවෙන් හටගත්ත කර්ම නිමිත්ත කියලා කියන්නේ. මේ ධර්ම සීවෙනේකට නේද ඇත් ඉදිරිපිට කනගුණ ආහාරයෙන් එන රූපේ හම්බ වෙනකොට මේ දැන් හිතන්න පුළුවන් මේ කමම මටවෝ කියමු. මට අතට තියෙන රූපේ කියලා මම හිතුවට මේ මගේ ගතියමනේ ආපහුම සිහි කරගෙන තියෙන්නේ. මේ යොරු ටික කපන ගමන් නිකන් හිතන යෝනිසෝමනසිකාරය හොඳට සුද්ධ විදර්ශනා ගැඹුරු විදර්ශනා ඥාන. අම්මා බලන්න යනවා ලෑස්තිල මම අම්මා බලන්න යනවා කියලා හිතනකොට දැන් අම්මා බලන්න යනවා කියලා මගේ හිතේ නිමිත්තක් සිහි කරගෙන ඉන්න මේක නේද මේ කර්ම නිමිත්ත අවිද්‍යාපත්‍ය සංකාර. අනේ මම බලන්න කියලා ගියාම ඇස් ඉදිරිපිටට කනබුන ආහාර යුක්ත රූපේ එනකොට මේ දැන් මේ හිතන හැටිම මම අපහු නැගිටලා ඉනවා නේද. එහෙම ආවොත් අදිසියෙ මට මොකද වෙන්නේ? ඇත්තටම මගේ ගැතිය මොකද්ද? මට අම්මම දැක්කා වගේ දෙතේරෙන්නේ. ඒතකොට මම අර රූපේ වෙනම සිද්ධියක් මම දැනගෙන තියෙන වෙන සිද්ධියක්. මම මාතුලම ඉඳලා තියෙනවා මිසක මගේ මනසේ ඔබට ගිහිල්ලා නැහැ. බැරිලා කනබන ආහාර යුක්ත රූපේ නිරුද්ධ වුණත් මේ අම්මා කියන හැඟීම මට එයි නේද? එතකොට නේද බැරිම කියන්නේ මම. අම්මා මැරුණා කියන තැන ආහාරයෙන් නැතු රූපේ නැති වෙච්ච විතරද තියෙන්නේ. දැන් මේ අම්මා මැරුණා කියන තැනදී මට මේ විදිහට සිහි කරන්න පුළුවන්, හඩන්න පුළුවන්, සතුට වෙන්න පුළුවන්, දුක් වෙන්න පුළුවන්. අම්මා ඉන්නවා. අම්මා පේන්නේ නැහැ කියලා කියන්නේ. සතර මේ රූපය යම් රූපයක් බලාගෙන මේ ගතිය සිහි කරගෙන ඉන්න ඉඩ නැති කියලා විතරයි තියෙන්නේ කියලා බලනවා. තවත් Tamanto ඔප්පු කරගන්න. ඇත්තටම කනගුණ ආහාරයුක්ත රූපේ තියෙන අම්මා කියන අදහස තියෙන්නේ මට නේද? ඒකනේ ඔය හැටි විත්‍යක දැක්කත් ආ මේ අම්මගේ රූපේ කියලා මට සිහි වෙන්නේ. පත්‍ර කඩදාසියක ඔය හැටි දැක්කත් මට අම්මා කියලා සිහි වෙන්න පුළුවන්. වීඩියෝ පටයක් ඇතුළේ ওই රූපේ දැක්කත් මට අම්මා කියලා සිහි වෙන්න පුළුවන්. එහෙනම් ඇත්ත තමයි රූපය සතර මහා ධාතුයේ රූපය දක්මුට අම්මා කියනකම සිහි වෙලා තින්නේ මට මිසක රූපය අම්මා නෙවෙයි නේද කියලා හොඳට තමන්ව තහවුරු කරවන්න වැඩ කටයුතු කරන්න. පොලිටික ගන්න මේ ඕගොල්ලෝ උයලා කියලා කෑමක් කරලා නිවනුත් දැකලා වැඩට යනවා නිවනුත් දකිනවා. කෙනෙක් කැලේකට ගිහිල්ලා මේ ටික කරනවට වඩා සමාජය තුළ වැඩ කටයුතු කරගෙන මේ කරන්න පුළුවන්. ඒක ලොකු සේවයක් කරලා තියෙනවා. සමාජයට සේවයක් කරනවා, අර්ථය ජීවිතයට ලං කරගෙන තියෙනවා. අරය තාපතකින් දුබල. මෙයා බොහොම ප්‍රබල. ඉතින් මේක ප්‍රබල දක්ෂ වෙන්න ඕනේ. බැරි නෑ. ඉතින් එහෙම මේ තුලම ඉඳගෙන බෑ සම්බන්ධ සාහිත්‍ය නිසා අරේ පුහුණුවකට ඒ ගැලිට කියලා කියන්නේ. කවදා හරි දවසක පුහුණුව ඉවරලා ලෝකෙට එන දවසට මේ ඥාණයෙන් තොරව පරිපූර්ණ කෙනෙක් වෙලා එදාට ඇදෙන්නේ ඇදගට නැති දැනක තමම අරගෙන යන්නේ. ඒ ඉතකන ඔයා ගැලිට ගිය තමම ප්‍රබල විදතරට විතරයි. හැමදාම ගැලේ ඉන්නවා නෙමෙයි. ඔහුගේ දක්ෂණ මේක තුල ඉඳගෙන තමයි දක්ෂ වෙන්න පුළුවන්. හොඳට බලන්න අපි මේ රූපෙට මම කියනවා. මම දැන් මතක් කළේ මම කියන හිතේ ගතිය නිසා මේ සතර මහා ධාතු රූපේ හැදුනා. මේක දකිනකොට මම කියන එක සිහි වුණා. එතකොට රූපය සතර මහා ධාතු එක දැක්කේ නෑ. බලන්න මේ හැටි උදේ මූණ හොල්ලන් දෙන කන්නාඩි ගාවට ගියාම හැමදාම ඔගොල්ලෝ මගේ රූපේ කියලා බලනවා. ටිකක් හිතන්න මේ රූපේ දකිනකොට මම කිනා දාතනද මම කන්නාඩි රූපේ දකිනකොට මම කිනා දාතනද? ඇත්ත තමයි හාමුදුරුවෝ එහෙනම් කියපු කාරණාව නේද? මේ ඇති දෙක රූපේනකොට හිතේ තියෙන ගතිය මාපහු නැගිටලා නැන්නේ. එහෙනම් මේ රූපේ මම නෙමෙයි, මේ රූපේ දකිනකොට මම කිනා දාතනද ඇති වෙලා. අත දාන්නේ මගේ රූපය අල්ලන්න නෙමෙයි. ඇත්ත තමයි මේ හැඩේ පිටියේ ගැඳලා තිබුණා නම් ඒත් ඒක දකිනු මේ වම කියන එකේ ඉන්නේ. පතර කඩදාසියක තිබුණා නම් ඒක දකිනු මම කියන එකේ ඉන්නේ. දඹදිව වන්දනාවේ ගින්න හරි වීඩියෝ කොට විතර මේ ඉන්නේ මාත් ඉන්නේ කියලා තමන්ම තමන් පෙන්නනවා. එහෙනම් මේ රූපය දකිනු මම කියන අදහස එනවා. එහෙනම් ඇත්තටම මගේ රූපෙ මොකක්ද? මේ එකක්වත් මම නෙමෙයි රූප දකිනකොට මේ මගේ මනසේ ආස්වාද ටික ඇති වෙලා නැහැ කියලා කොහොම තමන්ගේ නුදුනුවත්කම දුරු වෙන්න හිත හිතා ඉන්න. මේකමයි නිවන් දකින්න කරන්නේ යෝනිසෝ මනසකාරය. කල්යාණ මිත්‍රත්ව සද්ධාර්ම ශ්‍රවණය මේකෙන් අනුමානට යම කහගත්තා. ඉඳ ලැබෙන විදිහක සීලයක සමතකමට අහනක පුරුදු කළ ඔය විදිහට හිත හිතාන්නේ යෝනිසෝ මන මනසකාරය ධර්මණ ධර්ම ප්‍රතිපත්ති උරුතන සතර සෝතපති අංග. ඕගලන්ට සතර මහා ධාතු වෙන් කළ දකින්න පුළුවන් ප්‍රපංචිතේ මනස කියන කෙලෙස් ටික වෙන් කළා. කෙලෙස් ටික නිසා උපන්න උපන්න දේ බලාගෙන කෙලෙස් එදල ධර්මතාව ටික දකින්න පුළුවන්. එතකොට සෝවාන් කියන උය ගෙදර උයමින් ඉඳලා සෝවාන් නැහැ. ඇත්තටම එහෙම තමයි වෙන්නේ. ඉස්සර පෙන්වන්නේ ලංකාවේ කොයි පින්දපාත යනකොට ස්වාමීන් වහන්සේලාට ගමට පින්දපාත යන ඉස්සලා නගරේ ගම් අයින් වල ආසන ශාලාවක් තියෙනවා. ඒ ආසන ශාලාවල ඉඳගෙන රහත් නොවුණු කෙනෙක් රහත් නොවුණු අධිකමයන් නොලබපු ආසනයක් නැහැ කියන. ඒ පිටපත් යද්දා කොහොමද සිවුරු මොනවාද? ඒ වගේ කුරු රට වාසීන් පෙන්නන්නේ යඩස් පිළිසෙන් දැසි දස් කම් කරු වතුර කලෙ ගියේ කියත් බණ භාවනා කර කර යන්නේ කියන. නේද? ඒ වගේ භාවනාව කියන එක එහෙම ඉගෙන ගන්න මේ යෝනිසමස්තිකාරයක් තමයි.
ලංකට ප්‍රශ්නයක් අහනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ. රහතන් වහන්සේ නමක් පුතුව පරිහරණය කරන ක්‍රමයයි සමාධිගත කෙනෙක් පුතුව පරිහරණය කරන ක්‍රමයයි නැවත ටිකක් පැහැදිලි කරලා දෙන්න කියලා.
රහතන් වහන්සේ නමක් පුතුව පරිහරණය කරනවා කියන තැනදී සම්පූර්ණ ශුන්‍යතාවයකින් පරිහරණය කරන්නේ, ඒ කියන්නේ මේ සතර මහා ධාතු රූපයයි ඇසුරු වෙන්නේ සතර මහා ධාතු සතර මහා ධාතු ස්පර්ශ වෙනවා කියන නෝනයි. මේ රූපය සතර මහා ධාතුයි කියන හැඟීම මේ පුටුවයි කියන හැඟීමක් නැහැ. මේ රූපය සතර මහා ධාතුයි ධාතුව ධාතු මාත්‍රයක් සමග ස්පර්ශ වෙනවා කියන නෝනයි. නමුත් මේ රූපයේ දකින්කොට ලෝකයාගේ මනසේ ආශ්‍රවය දෙනවා. මේ නිසා පුතුව කියන නිමිත්ත සිහි කරගන්නවා. ඒ සිහි කරන නිමිත්තෙන් මේ රූපය ස්පර්ශ කළ ලෝකයා මේක පරිහරණය කරලා පුතුව පරිහරණය කරන නේද කියලා ලෝකයා පුතුව පරිහරණය කරන හැටි ගැනත් නුවණයි. මෙතන දැන් ඇත්තටම පරිහරණය වෙන්නේ මෙහෙම ධාතු මාත්‍රයක් නේද කියලා බෞද්ධ දෙයට නුවණයි. ඔය වගේ නුවණ තියාගෙන මේකේ පුතුව කියන දෙයින් ඇලෙන්නේ නැතුව පුතුවකට ගැටෙන්නේ නැතුව පුතුවකට ඇලෙන්නේ නැතුව පුතුවකට ගැටෙන්නේ නැතුව පුතුව කියන තැනක තියෙන ඇත්ත දකිමින් දකිමින් පරිහරණය කරනවා. සමාධිගත කෙනාගේ මේ පුතුව ඇති වෙන්නේ මෙහෙමයි නැති වෙන්නේ මෙහෙමයි කියන නුවණක් නෑ සමාධිය නිසා. නමුත් මේක පුතුව කියන හැඟීම යට ගිහිල්ලා මේක ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව වාසය කරනවා. පුතුව කියන එකේ ඇලෙන්නේ නැත්තේ ගැටෙන්නේ නැත්තේ සමාධියේ බලයෙන් මෙතන රූපයේ ඇතිවෙච්ච හැටි නැතිවෙච්ච හැටි දන්නා නුවණකින් නෙවෙයි. රහතන් වහන්සේ ඇලෙන්නේ නැත්තේ ගැටෙන්නේ නැත්තේ ප්‍රඥාවේ බලයෙන්. සමාධිගත කෙනා මේකට ඇලෙන්නේ නැහැ ගැටෙන්නේ නැහැ සමාධියේ බලයෙන්. රහතන් වහන්සේ මේකට ඇලෙන්නේ නැහැ ගැටෙන්නේ නැහැ ප්‍රඥාවේ බලයෙන්. එච්චරයි වෙනස.
කීපයක් තියෙනවා මම දැන් කාලේ තාම කිටිම පිළිතුරු දීමක් හොඳයි. ගරු ස්වාමීන් වහන්සේ අනිමිත්ත ශුන්‍යක අපනිහිත චේතු විමුක්ති කෙටියෙන් පැහැදිලි කරලා දෙන්න කියලා ඉල්ලලා තියෙනවා. මම කරන ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවේදී කිහිප සැරයක්ම ඒ ගැන දේශනා කළා. ඒ දේශනාව නැවත වතාවක් අහන්න අවස්ථාවක් ලබා ගත්තොත් ඒකට පිළිතුරක් සපයා ගන්න පුළුවන්. ඊළඟට ප්‍රශ්නයක් අහනවා, මේ නිවන පිළිබඳව පංචස්කන්ධයට සාපේක්ෂව නිවන ලැබෙනවා මිස නිවන කියා දෙයක් නැත කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරපු තැන ත්‍රිපිටකයේ තියෙනවාද කියලා. මේ ප්‍රශ්නේ බොහොම පැහැදිලි සාහිත්‍ය පිළිතුරක් වෙයි මම හිතන්නේ.
නිවන කියලා දෙයක් නැහැයි කියලා පිටකයේ තියෙද? නිවනට සාපේක්ෂතාවයක් නැහැ. නිවන කියලා දෙයක් ඇත්තටම තියෙනවා. මහණෙනි මේ නිරෝධ ධාතුව තියෙනවා. සතර මහා ධාතුයෙන් නොකල අඳුරක් නැති, ආලෝකයක් නැති, ගෑමක් නැති, හේමක් නැති, තුති උපද්දයක් නැති නිරෝධ ධාතුවක් තියෙයි. මහත්මනේ, එවන් නිරෝධ ධාතුවක් නොවුනේ නම් මේ ලෝකයේ දුක නිවෙන්නේ නැහැ. නිරෝධ ධාතුවක් තියෙනවා. ඒක එහෙමමයි. ඒක හැබැයි පංච උපාදාන ස්කන්ධයට සාපේක්ෂව නෙවෙයි. පංච උපාදාන ස්කන්ධ දුකේ නිවීම නිවලා. ඒ විදිහට දරවන්න ඕනේ. නිවලක් නැහැ කියලා කරුවත් නැහැ. මොකදී සූත්‍රේ නම මොකක් මතක නැහැ. ස්වરૂප දිශේ නිබ්බාන සහ අනුපාද දිශේ නිබ්බාන. අසංගත ධාතු කියන නමෙන් අසංගත සූත්‍රයක්, අසංගත කියලා සූත්‍රයක් තියෙනවා. එතකොට ওই නිවන කියන සංයුත්තනිකායේ සූත්‍ර රාශියක් තියෙනවා. අන්න ඒ ටික බලන්න. එතකොට මෙතනේ බුදුදහමේ නිවන ගැන කියලා තියෙනවා මිසක නැහැ කියලා නෑ. කියලා තියෙන සූත්‍ර තියෙනවා නිවන ගැන කියලා. යෑමක් නැති, හේමක් නැති, මෙලොවක් නැති, පරලොවක් නැති, අන්තරක් නැති, ආලෝකයක් නැති. මේ කාරණා ටික කියන්නේ ලෝකේ තියෙන දේකින් නිර්වචන කරගන්න එපා කියන එක. ලෝක නිරෝධය නිවනයි කියන එක. අවිද්‍යා නිරෝධයෙන් සාක්ෂාත් කළ යුත්තක් කියන නිරෝධ ධාතුවක් තියෙනවා.
ඊළඟ ප්‍රශ්නයක් අහනවා, පංසල් පද පහ දිවිීමේ රැකීම හා තුනුරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇති කර ගැනීමෙන් සෝවාන් ඵලයට පත් වෙන හැකිද කියලා. ඇත්තටම මේක බොහොම සරල ප්‍රශ්නයක්. පංසල් පද පහ ජීවිතාන්ත දක්වා රැකලා තුනුරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක් ඇති කරගත්තොත් සෝවාන් වෙන්න පුළුවන්ද කියලා අහන්නේ. නව ප්‍රශ්නේ තියෙන මේකයි, තුනුරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක් ඇති කරගන්නම් ධර්ම අවබෝධය තියෙනවා. අපේ ධර්මයේ දැක්කමනේ අතර ශ්‍රද්ධාව ඇති වෙන්නේ. ඒ සඳහා තමයි ස්වාමීන් වහන්සේ මෙච්චර වෙලා ධර්ම දේශනා කළේ. ධර්ම අවබෝධය ඇති කරගන්න එතකොට අතර ශ්‍රද්ධාව ඇති කරගන්න පුළුවන්. ඒ ධර්ම අවබෝධයෙන් යුක්තව පංචශීල ප්‍රතිපදාව වියදෙන්න. එතකොට ඒක ආර්ය අෂ්ටාංග මාර්ගයේ ආරම්භයක් වෙනවා. තව ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ආනාපානසති භාවනා කිරීමේදී සිත සමාධිගත නොවුනොත් කියන ඒ උත්සාහයෙන් වීර්යයෙන් සිතේ ගමන් කරගන්න හදද්දී කුසල් වැඩෙනවාද කියලා. සමාධියට කුසල් පැහැදිලි නැහැ. මේ අපල පැහැදිලි නැහැ. කොහොමනම් ආනාපාන සති භාවනා වඩනකොට ඔක්කොගේම හිත එකපාර සමාධි වෙන්නේ නැහැ. ඒ සමාධිගත නොවුනත් ආපහු මේ උත්සාහ කරනකොට කුසල් වැඩෙනවාද කියලා යහන්නේ. බොහොම පැහැදිලිව කියන්නේ තේ කුසල් වැඩෙනවා. එහෙම තමයි මේ මාර්ගයට ටිකෙන් ටික අවතීර්ණය වෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දේශනා කළ පරිදි නිවන පසක්තර ගැනීමට කුමන භාවනාවක් අප උදව් කරගත යුතුදයි පහදා දෙන්න. ඊළඟට ගිහියන් වශයෙන් ජීවත් වෙනකොට මේ යුතුකම් වගේ කීම් කරන්න තියෙනවා. ඒවත් එක්කම කොහොමද මේ බණ භාවනා කරගන්නේ කියන එක යහන්නේ. ඇත්තට ස්වාමීන් වහන්සේ කලින් ප්‍රශ්නයකදී ඒකටත් පිළිතුරු දුන්නා. මම ඒකම කෙටියෙන් මතක් කරන්නේ කාල වේලාව ගත වෙලා තියෙන නිසා. ඊළඟට තව ප්‍රශ්නයක් අහනවා, රූප කලාප බෙදා විකිරීම අවසන් කළ හැකිද කියලා. මම හිතන්නේ ඒක ස්වාමීන් වහන්සේ කිව්වොත් හොඳයි කියලා.
ඒකටත් උත්තර දුන්නා, වතුරේ හෝ පොළවේ පතිත වෙන ඡායාවක රූප කලාප බෙදා දැක්විය හැකිද කියලා මට ප්‍රශ්නයක් අහන්න වෙනවා. මොකද ඒ වගේ රූපයක් එක්කයි අපේ ගනුදෙනු තියෙන්නේ. මේ භෞතිකයක් එක්ක නෙමෙයි.
ඊළඟට සෝවාන් මාර්ගයත් සෝවාන් ඵලයත් පහදා දෙන්න කියලා. ඊළඟට මාර්ගයේ පිළිපන් බව හෝ ඵලයේ පිළිපන් බව දැනගන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් අහලා තියෙනවා.
කල්යාණ මිත්‍රයන් සද්ධර්ම ශ්‍රවණයෙන් ස්කන්ධයන්ගේ අනිත්‍ය දුක් අනාත්ම ස්වභාවය පැහැදිලි නම් කෙලස් කර්ම ටිකක් නිසා ස්කන්ධ ටික උපද්දලා උපන්න ස්කන්ධ ටික නිසා කෙලස් ටික යෙදෙනවා කියලා ඒ උපදවන සහ උපන් කෙලස් ටිකේ ගතිය ස්පර්ශ ආයතන හයෙන් නොදැක්ක යුතුයි කියන පණිවිඩේ තේරුණා නම් කල්යාණ මිත්‍රයස්ව සද්ධර්ම ශ්‍රවණේ ලැබුණා. ඒ විදිහට උපන් කෙලස් කෙලස් ටිකෙන් ස්කන්ධ ටික උපද්දලා උපද්දපු කෙලස් ටික නිසා ඒ උපන් ස්කන්ධ ටික නිසා ආහාරපත්තෙන් හටගත්ත ස්කන්ධ ටික නිසා ආපෝ කෙලෙස් ඉදිනව නේද කියලා මෙනෙහි කරනවා නම් යෝනිසෝ මනසිකාර්යයේ ඒකට උපකාර සීල සමාධි ටික ධර්මානුතර ප්‍රතිපත්තිය ওই ටිකට සෝවාන් මාර්ගය කියන සෝතප්පත්ති අංග උත්සාහයකින් තොරව පිළිනවන නම් මේ රූපය දකිනකොට කෝපි කියලා අල්ලා නැත්තම් අල්ලා නැහැ කියන්නේ සිහි කරන වෙලාවෙදි මනසේ තියෙන මේ නිමිත්ත නිසා සතර මහා ධාතු තුල මේ කෙනෙක් මේක රාශි කළේ මේක රාශි කරන්න ඉස්සෙල්ලා මනසේ කෝපය කියන නිමිත්තක් හදාගෙන ඒ නිමිත්තට කෝපය කියන හතර ඒකට දින කැමැත්ත නිසා අවකාශ ධාතු සතර මහා ධාතු රාශි කරලා මේ තියෙන්නේ. ඒ විදිහට මේ රූපේ අපිට ඉස්සෙල්ලාම හම්බ වෙනකොට සතර මහා ධාතු රූපය ඇතුළට එන්නේ අනුමෝහ කර්ම රස කරනවා කියන්නේ මේ නිමිත්ත අපි හිතට අරගෙන අරයගේ පණවිඩය මනස තියෙන ගතිය බොවිලා අපි මේක හිතේ කෝපය කියලා හදාගෙන හිතේ තියෙන කෝපය කියන අදහස මේ දිහා බලලා බලනකොට මේක පිළිනකොට අපිට දැන් මේක කෝපය වගේ රැඳිලා ඉන්නේ ඕක තේරෙනවා ඕක බලන එකට කියනවා මාර්ගය කියලා සෝතපත්‍යංග කියලා තමන්ට තේරෙනවන සතර මහා ධාතු රූපය නිසා නිර්මාණය වෙච්ච දේ බලාගෙන සතර මහා ධාතු වී කෝපිකින අදහස යෙදෙනවා ප්‍රපංචිතක යෙදෙනවා කියලා තේදෙනවන උත්සාහකින් තොරව ඒකට කියන ඵලයක් ඵලය සහ මාර්ගයේ වෙනස මේ පවතින වස්තුන්ගේ ඇත්ත ඇතිහැටි බලන්න උත්සාහවත් වෙන කම තමයි මාර්ගය උත්සාහය සංසිඳිච්ච එක විතරයි ඵලය කියන්නේ උත්සාහය සංසිඳිලා පෙනෙනවා ඒක බලන්නේ නැහැ පෙනෙනවා හැබැයි සෝවාන් පුද්ගලෙක් සිහි කරන වෙලාවට පෙනෙන්නේ අනිත් වෙලාවට කෝපය කියලා රැවටෙන ඒ ධිට්ඨියක් නිසා නෙවෙයි ආශ්‍රව කාම ආශ්‍රය නිසා සංකප්පෝ රාගෝ කාමෝ රාගෝ සංකප්ප රාගෝ කාමෝ නීති කාම යනි චිත්‍රණි ලෝකෙ මේ ලෝකී චිත්‍ර කාමෙනි මේක චිත්‍රයක් රූපයක් මේ නිසා මනසේ ඇතිවන සංකල්පය රාගයට දෙකට කාම කියන්නේ කෝපේ සංකල්පය කෝපේ හොඳයි රාගය මේ රූපේ දකින්නකොට කෝපේ හොඳයි කියලා ඇතිවෙන මේ ගතියටයි කාම කියලා කියන්නේ. මේ ගතියෙන් මේ රූපේ දකින්නකොට වස්තු කාමය කියනවා මේ රූපේ නිසා මනස ඇතිවෙන ගතියට ක්ලේශ කාම කියලා කියනවා. කෙනෙකුට මනසෙත් කෝපේ කියන හැඟීම නැතිනම් මේ රූපේ දකින්න සීවෙන්නේ නැත්නම් විවිච්ඡේව කාමයේ විවිච්ඡේව අපිට මේ කාම කෙලෙස් නැහැ. වස්තුකම ක්ලේශකම දෙකෙම මිදිනවා කියලා කියනවා. ඒ නිසා ඒ විදිහට මේ සතර මහා ධාතුව ඇත්ත බලන්න පටිච්චසම්පාදේ මෙනෙහි කරන කමට මාර්ගය කියනවා. පටිච්චසම්පාදේ මෙනෙහි කිරීම තුළින් සතර මහා ධාතුව කෙනෙන කමට ඵලය කියලා
කියනවා. ඊළඟට තව ප්‍රශ්නයක් තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස ජීවිත කුඩා අවදී සිට මහලු වී දක්වා විවිධ අවස්ථාවල රූප වේදනා සංඥා සංකාර විඥාන ලෙස විදර්ශනා වඩන ආකාරය පැහැදිලි කරලා දෙන්න කියලා විදර්ශනාවේදී මේ පොඩි විදර්ශනාව තරුණ විදර්ශනාව මහලු විදර්ශනාව කියලාක් නැහැ කොයි වගේ වුණත් විදර්ශනාව එකයි අපිට තමයි පුංචි තරුණයි මහලුයි කියලා වැටහෙන්නේ මොකද මේ ස්කන්ධයන්ගේ උදයය හරියට දන්නේ නැති නිසා නැත්තම් යථාර්ථ වශයෙන් තියෙන ස්කන්ධයන්ගේ පහළවීමක් පමණයි ඒ නිසා එහෙම අවදි වශයෙන් වෙන් කිරීමක් නැහැ එකම මේ පංච උපාදාන ස්කන්ධය අවබෝධ කර ගැනීමයි කටයුතු වෙන්නේ
ඔකට ඇත්තට තව පොඩි කාරණාවක් මතක කර යුතුයි අවිද්‍යාවේ මම කියන කර්ම නිමිත්ත සහ තණ්හා උපාදාන කියන ගති ටික නිසා මේ කය අවිඥානික වෙලා හිතේ තියෙන හැඩයට මේ රූපේ හැදෙනවා. හැදුණු රූපේ දකිනකොට ආපහු මේ රූපේ බලාගෙන මේ මම කියන නිමිත්ත ආපහු හිතට එනවා. ආපහු හිතට හිතේ තියෙන ගතියට මේ කය සවිඥානික වෙනවා, කය හැදෙනවා. හැදෙන කයට බාහිර ඍතු නිසා, කර්ම නිසා, ඍතු නිසා, චිත්ත නිසා, ආහාර නිසා බලපෑම් ඇති වෙනවා. අවිද්‍යා කර්ම තණ්හා කියන ගති ටිකට හැදිච්ච කයට ඍතු වෙනස්කම් නිසා චීත දේශුලක් කියන රටකට ගියොත් මේ රූපිට වෙනස්කම් ඇති වෙනවා. ඒ ඍතු නිසා. ඊට පස්සේ හිතේ උපදින රාග දේශ මොහ සිටුවිලි මත වෙනස් වෙනවා. චිත්ත නිසා. කනබුන ආහාරයෙන්ගේ අඩුවැඩිකම මත වෙනස් වෙනවා. කර්ම චිත්ත කර්ම ආහාර ඍතු චිත්ත කියන කම නිසා බලපෑම් ඇති වෙනවා. ඊගවට හිතේ තියෙන කර්ම ගතියට හැදුණු නිමිත්තට ඍතු ආහාර චිත්ත කියන ගතියෙන් රූපේ වෙනස් වුණාම ඊගව දෙන්නේ ටිකක් වෙනස් වෙච්ච නිමිත්ත තමයි හිතට එන්නේ. ඒකට දැන් මම කියලා කියන්නේ. ආයත හැදිච්ච නිමිත්තට ආයත ආහාර ඍතු චිත්ත කියන දෙකේ වෙනස් වෙනවා. ආයත නිමිත්ත වෙනස් වෙනවා. ඒ නිසායි පොඩි කාලෙත් මම ලොකු වුණත් මම කියන මම එකමයි රූපේ වෙනස් වෙනවා. ඒ තැනදී අපි මාව අලුත් කරගන්නවා. ඒ හැදෙන්නේ මම කියන ගැළේට හැදෙන රූපය මේවා වෙනස් වෙනවා. වෙනස් වෙච්ච ධර්මතාවය උදව් කරගෙන ආපහු මම කියලා හදා ගන්නවා. හදාගත්ත එකට ආයෙත් හැදෙනවා. හැදෙන රූපේ මේවා වෙනස් වෙනවා. කොහොම තමයි මේ මහලු කාලේ දක්වාම මම ඇවිල්ලා තියෙන්නේ. ওই ටික දැක්කම මේ රූපය කම්මචිත්ත ඍතු ආහාර කියන තුනේම බලපෑම තියනවා කියන කාරණාව
දැක්කා. ඒ වගේම අවසාන ප්‍රශ්නය විශේෂයෙන් සිහිපත් කරන්නට ඕන ප්‍රශ්න සෑහෙන ප්‍රමාණයක් යොමු කරලා තිබුණා. සමහර ප්‍රශ්නවල ඉතා කෙටියෙන් පිළිතුරු සපයා දුන්නේ කාල වේලාව පිළිබඳව තියෙන ගැටලු නිසා මිසක් ඔබගේ ප්‍රශ්නේ ලඟ කොට සැලකීම නිසා නොවන බව කවුරුත් මතක තබා ගන්නට ඕන. අවසාන වශයෙන් යම් කිසි ගැඹුරු දහම් කාරණාවක් ගැන ගැඹුරු දහම් කාරණාවක් තමයි විවරණය කරන්න වෙන්නේ මේ ප්‍රශ්නයට. මේකට කොයිතරම් කාලය දෙනවද කියන ගැටලුව තියෙනවා. ප්‍රශ්නේ මේකයි ස්වාමීන් වහන්සේ මේ මුතුමා අහනවා. උපාදාන පත්‍ය භව කියන තැන පටන් සම්පාදයේදී එතන භව කියනකොට කර්ම භවය සහ උපත්ති භවය කියලා දෙකක් තියෙනවා. නමුත් භවපත්‍ය ජාති කියනකොට කර්ම භවය ගැන විතරයි නේද කතා කරන්නේ. එතකොට කොහොමද උත්පත්ති භවය කියන ප්‍රශ්නේ එකක්. ඊළඟට ඒකම අහනවා උත්පත්ති භවය කියලා කියන්නේ සංඛාරපත්‍ය විඥාන කියන අවස්ථාවද කියන කාරණාවත් අහනවා. මේ මේ ප්‍රශ්නේ වැඩිපුර පැහැදිලි කිරීමක් අවශ්‍ය නැහැ ස්වාමීන් වහන්සේට. මේ ප්‍රශ්නේ බොහොම පැහැදිලි. මොකද මේ ප්‍රශ්නේ ගැටළු සහගත ගතියක් තියෙන නිසා. ඊළඟට මේ භවයේ සකස් වීම කියන එක මේ කර්ම භවයේ හෝ උත්පත්ති භවයේ වශයෙන් ගත්තම කොහොම නමුත් භවයේ සකස් වීම විඥානයේ පහළ වීමත් සමගම ආරම්භ වෙලා චුතිචිත්තය දක්වාම ක්‍රමයෙන් ගොඩනගෙන දෙයක්ද කියලා අහනවා. ඉතින් මම හිතන්නේ මේ ප්‍රශ්නේ ගැටලුව තියෙන්නේ භවය කියන්නේ කොහොමද කියන ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නේ භවය ගැන තියෙන යම් යම් ධර්මයේ අඩුකම නිසා මේ විවිධ ප්‍රශ්න පැනනගලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේ කාල වේලාව තියෙන විදිහට භවය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරලා දුන්නා නම් මේ ප්‍රශ්න ඔක්කොටම උත්තරය ලැබෙනවා.
භවයේ දුවිදේන භව භවයේ දෙයාකාරයි අත්ති කම්භව අත්ති උපත්ති භව. කර්ම භවයේ උපත්ති භවයේ කායකම වචිකම මනෝකම්ම කම භවං සබ්බං භවගාමි කම්මං කම භව. කායකම වචිකම මනෝකර්මයන්ට භවය කියලා කියනවා. සියලුම භවගාමි කර්මයන්ට කර්ම භවය කියලා කියනවා. හිතේ හිත හිතා ඉන්න අවිද්‍යාවෙන් කර්ම නිමිත්තක් සිහිපත් කරගෙන gedara කියලා හිතලා මෙහෙම හිතනකොට මෙන්න මේ හිතනකම නිසා මේ පැත්තේ ආධ්‍යාත්මික පැත්තේ ආයතන ටික සංඥානය කරලා තියෙන උපත්ති භවයට හේතු ටික හැදිලා තියෙනවා. බාහිරෙන් gedarak තියෙනවා කියන හැඟීම හදලා තියෙනවා. කර්ම භවයේ මේ කෘත්‍ය දෙක කරනවා. ඊට පස්සේ තියෙන gedara බලන්න කියලා ගියාම සවිඥානික හැට මේ අරමුණු ටික හම්බ වෙනවා. මේ උපත්ති භවයේ උපත් භවයට තමයි ජාති කියලා කියන්නේ. එතකොට භවපච්ච ජාති කියලා කියනකොට මෙතන උපත්ති භවයමයි කර්ම භවයමයි අපිට මේ උපත්ති කියන එකට හම් වෙන්නේ. දැන් ඉද උපත්ති භවස්මින් කියලා විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා ඉති පුරේකතකම්මස ඉද පටිසන්ධි පච්චේ ඉද උපති භවස්මි. මේ පෙර කර්මයට උපති භවය ජාතියත් වෙනන තේසන් තේසන් සත්තාන තම්මේ තම් සත්තනිකයි ජාති පත්ජාති කියලා උපති භවයටයි ජාති කියලා කිව්වේ. ඇත්තටම භවපච්චය ජාති කියන තැනදී අපි දත යුතුයි තවත් ධර්මතාවය මේක කියවුණු ස්වභාවයක්. අපි කියමු භවය නිසා ජාතිය කියලා කියනකොට කර්ම භවයේ මේ හැදේ හදාගෙන ඕගොල්ලෝ පොත කියන හැඟීම ඇති කරගෙන තියෙනවා. හිතෙන් නිමිත්තක් සිහිපත් කළා, කර්ම නිමිත්තක් හදාගෙන තියෙනවා, මේ හැඩයට තමයි පොත කියන්නේ කියලා. මේ අදහස නැවත උපදින්නේ සුදුසු තැනදී. භවය හරියට දැක ගන්නට ඕන. මේ දිහා බැලුවොත් පොත කියන අදහස උපදින්නේ නැහැ. මේ ආයතන ටික ධාතු සැකසෙන එකට තමයි උපත් භවය කියලා කියන්නේ, කර්ම භවය කියලා කියන්නේ, මනස තියෙන ගතිය, ගතියට උපත් භවය සැකසෙනවා. ඇහැ හැදෙනවා, රූප ටික හැදෙනවා. හැදෙනකොට ඔයගලන්ට මේක පොත කියලා අදහස උපදිනවා. ජරා මරණ දුක උපදිනවා. ඉපදීම නිසා ඔයගලන්ට ජරා මරණ සංකල්ප දුක් තුනක් වෙන්නේ. භවපච්චය ජාති කියනකොට මොහොම කාරණාවක් ධර්මයේ පෙන්නනවා. පොත කියන අදහසට අදහස උපදින්නේ ඔයගලන්ට භවයේ සැකසෙන්නට උනේ. හැමතැනකදී පොත කියනක උපදින්නේ නැහැ. ඉපදීම කියන ධර්මතාවයේ තියෙනවා නම් ඔයගලන්ට ජාතිය කියන ධර්මතාවය උපදිනවා. ඉපදීම කියන ධර්මතාවය නිසා ජාතිය කියන ධර්මතාවයත් උපදිනවා. ජරාව කියන ධර්මතාවයත් උපදිනවා. මරණය කියන ධර්මතාවයත් උපදිනවා. බුදුරජාණන් වහන්සේ පපාති කියලා සූත්‍රයක් තියෙනවා. සංයුක්ත නිකාය හොඳට ඒක බලන්න. මහන්නේ මේ ලෝකයේ ජාතිය ස්වභාව කොටස සංස්කාර රැස් කරනවා. ජරාව ස්වභාව කොටස සංස්කාර රැස් කරනවා. ව්‍යාධි ස්වභාව කොටස සංස්කාර රැස් කරනවා. මරණයේ ස්වභාව කොටස සංස්කාර රැස් කරනවා. ශෝකයේ ස්වභාව කොටස සංස්කාර රැස් කරනවා. අපේ මේ විදිහට ජාති ජරා ව්‍යාධි මරණ ස්වභාවයුක්ත සංස්කාර අපි හදාගෙන තියෙනවා. සුදුසු තැනදී භවපච්චය ජාති භවයේ සහගියට සමානව සැකසුනහම ඒ සංස්කාර ධර්මය උපදිනවා. ජාතිය කියන එක ඇත්තටම ගැඹුරකට ගියාම මේ සිතුවිලි ටිකට කර්ම භවය, ඒ නිසා ආයතන ටික හැදෙන එකට උපත්ති භවය කියනවා. ඒ සවිඥානික ආයතන වලට සුදුසු විදිහ ඒකයි. මේ ආයතන කවදාවත් විපාක කියන්නේ නැති භවය. කම්මං කෙත්තං කෙතමි භවය කියලා කිව්වේ අපි සංස්කාර රැස් කරලා තියෙනවා. මේක මහලු බව, මේක ලෙඩවීම, මේක මරණය කියලා සුදුසු භවය ආපු ගමන්ම ජාතිය කියනක උපදිනවා. ජාතිය කියනක හට ගන්නවා මහලු බව, මරණය, ලෙඩවීම කියන කාරණාව. අපි ජාතිය කියන ධර්මතාවය නිසා ජරා මරණ ශෝක පරිදේ දුක් දුමනස උපදිනවා. ස්කන්ධ ඇතුළේ නොදති යුතුයි. ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන ටික තියෙන්නේ ස්කන්ධ පංචකේ ස්කන්ධ දෙකක් ඇතුලේ විතරයි. සංඥා සංකාර කියන ස්කන්ධ දෙකේ විතරයි තියෙන්නේ ජාති ජරා මරණ ශෝක පරිදේව කියන දුක් ටික. අපි හිතාගෙන ඉන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පයම ජාති ජරා මරණ කියලා නේද? එතකොට ජාති ජරා මරණ කියන ධර්මතාව ටික ඔක්කොම තියෙන්නේ ස්කන්ධ දෙකක. භවපච්චය ජාති කියනකොට, කර්ම භවය කියනකොට ඇත්තටම අද අපිට මෙහෙම දකින්න හිතේ හිතන නිමිත්තට අම්මා ඉන්නවා, ගෙදර ඉන්නවා කියලා තේරෙන ටිකට කර්ම භවය කියලා දකින්න. ඔය ටික උපකාර වෙන ඕගලන්ට ඉද පටිසන් විඥාන ප්‍රතිසන්දි වශයෙන් ගිහිල්ලා නාම රූප වෙලා ආයතන ටික හදාගන්න උපති භවය. උපති භවයේදී උපති භවයටම සමානයි මේ රූප, ශබ්ද, ගන්ධ, ආස්වාසට කියන අරමුණ අරමුණු ටික මේ අරමුණු ගැටෙනකොට ආපහු භවය ගැළපෙච්ච ගම ආනර ජාති ජරා මරණ කියන ධර්ම උපදිනවා. ඒක මරණය පස්සේ මේ ජීවිතේදීමත් එහෙමයි. මේ කර්මය ටික බලාගෙන බාහිර තියෙන ඔබ කර්ම භවය ඒ ටික නිසා ආයතන ටික සංඥාන කරන උත්පත්ති භවය උපති භවය නිසා නැවත මේ ජාති ජීවිත එතකොට ඒකයි මම කියන්නේ උපත්ති භවය කර්ම භවය නිසා උපත්ති භවය උපත්ති භවය නිසා ජාතිය කියන සිද්ධිය එකට දකින්න වෙනවා. මෙතන උපත්ති භවය කියන තැන රූප ටිකයි හැදෙන්නේ ජාතිය කියනකොට ඒ නිසා උපදින චිත්තචෛතසික ධර්මතාව ටිකයි දැක්ක යුත්තේ. එමෙක උපත්ති භවයේදී මොකද චිත්තචෛතසික ටික විපාක ටික උපත්ති භවය කියන ටික විපාක නෙවෙයි. උපත්ති උපත් භවය කියන තැන හැදෙන රූප ටික උපත්ති භවය. මේකේ මතක් නැහැ. කෙලෙස් ටික තියනවා කියන කෙලෙස් ටික කර්ම ඇහැ රූප වගේ රූප ආයතන ටික හැදෙන එක කර්ම වලට අයිති නැහැ. විපාක වලට අයිති නැහැ. ඒකට භවය හැදෙනවා කියලා කියන්නේ. උපත්ති භවය හැදෙනවා. භවච ජාති කියන්නේ මේ නිසා ඉපදීම ලැබීම මහලු භව කියන ධර්මතාව ටික උපදවන්න පුළුවන් චිත්තජනක ධර්ම උපදවන්න කරයි යන්නේ. ඔය ටික